ගරු විපක්ෂ නායකතුමා, ඔබතුමාට විනාඩි 12ක කාලයක් ලැබෙනවා.
ආරම්භයේදීම මම එක අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු නිලධාරී මණ්ඩලයේ නිලධාරීන් හැටියට කටයුතු කරපු බන්දුල පද්මසිරි මැතිතුමාගේත්, එවැගේම නන්දනී මැතිණියගේත් හදිසි වියෝවය පිළිබඳව ඔබගේ බලවත් ශෝකය සහ සාතිශය සංවේගය පුදු කර සිටිනවා. දශක ගණනාවක් මුළුල්ලේ කීර්තිමත් සේවාවක් ඉෂ්ට සිද්ධ කරපු ඒ දෙපළගේම ඒ හදිසි අභාවය පිළිබඳව අපේ සාතිශය සංවේගය මේ අවස්ථාවේ පළ කර සිටිනවා. ඊයේ දවසේ ලොකු ආන්දෝලනයට ලක්වුණු මාතෘකාව වුණේ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය. ඒ කුමන ආකාරයේ ආයතනයක්ද නැද්ද කියන කාරණා. ඇත්ත වශයෙන්ම මම කැමති මේ අවස්ථාවේ ඒක පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කරන්න. කොමන්වෙල්ත් ලෝ ඇසෝසියේෂන් එක කියන්නේ ඒක රාජ්‍යයන්ගේ ආයතනයක් නෙවෙයි. හැබැයි ඒක පොදු රාජ්‍ය මණ්ඩලය කොමන්වෙල්ත් එක පිළිගත් සංවිධානයක්, accredited organization එකක්. ඒක ප්‍රධාන කාර්යාලය තියෙන්නේ කෙන්ට්වල, කැන්ටබරි, එක්සත් රාජධානි. පළමු ලෝ කොන්ෆරන්ස් එක පටන් ගත්තේ 1955. 1968 කොමන්වෙල්ත් ලීගල් බියුරෝ එක ස්ථාපනය කරා. 83 හොංකොං සමුළුවේදී තමයි ලීගල් බියුරෝ එක කොමන්වෙල්ත් ලෝ ඇසෝසියේෂන් එක බවට පත් වුණේ. ව්‍යවස්ථාව 1986 සම්මත වුණා. ඒකේ පුද්ගල සමාජිකින් ඉන්නවා, ආයතනික සමාජිකින් ඉන්නවා, ගෞරව ජීවිත සභාපතිවරුන් ඉන්නවා. එතකොට මේ කොමන්වෙල්ත් ලෝ ඇසෝසියේෂන් එකේ ප්‍රධාන ක්‍රියාකාරකම් මොනවා? කොමන්වෙල්ත් ලෝ කොන්ෆරන්සස් පවත්වන බොහෝ විට වසර දෙකකට වරක්. ඒ වගේම ලැටිම හවුස් මූලධර්ම සකස් කරන්නට කටයුතු කිරීම තුළ ලොකු කාර්යභාරයක් ඒ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයත් සමග ඉෂ්ට සිද්ධ කළ තිබෙනවා. නඩු නිරීක්ෂණ කටයුතු කරන. ඒ වගේම නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් කැපවුණු අය එයාට සම්මානක් දෙන. එක සම්මානලාභියෙක් තමයි ඇත්ත වශයෙන්ම උපුල් ජයසූරිය මැතිතුමා. විශේෂයෙන්ම එතුමා ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චකාරතුමිය වෙනුවෙන් ඒ කරපු සටන, ඒ මැදිහත් වීම අගේමට ලක් කරමින් එතුමාටත් සම්මානයක් ලැබුණා. එතකොට මේ කොමන්වෙල්ත් ලෝ ඇසෝසියේෂන් එක ඉතාමත්ම පැහැදිලි ප්‍රසිද්ධ ප්‍රකාශන කරනවා, නඩු නිරීක්ෂණ කටයුතු කරනවා, නීතිඥ සමුළු පවත්වනවා, ඒ වගේම නීති ආධිපත්‍යය පිළිබඳව සම්මාන ලබා දෙනවා. දැවැන්ත ක්‍රියාකාරකමක් ක්‍රියාත්මක කරනවා. හැබැයි ඊයේ දවසේ අපිට අහන්නට ලැබුණා රාජ්‍ය පාර්ශ්වයෙන් මේ කොමන්වෙල්ත් ලෝ ඇසෝසියේෂන් එක කියන්නේ මේ මුදල් ගෙවලා සමාජිකත්වයේ ලබන නිකම්ම නිකං වැඩකට නැති ආයතනයක් වගේ හැඳින්නුවේ. ඒක වැරදි. මොකද කොමන්වෙල්ත් ලෝ ඇසෝසියේෂන් එක හරහා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ලබා දෙන ප්‍රකාශන ඉතාමත්ම වැදගත්. දැන් කොමන්වෙල්ත් ලෝ ඇසෝසියේෂන් එකේ සභාපතිතුමා ස්ටීවන් තිරු මැතිතුමා බොහොම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වෙලා තිබෙන මරුපහර ගැන, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටවීම සඳහා ගෙන එන 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කර මැදිහත්වීම. දැන් විශේෂයෙන්ම මම පෙන්වලා දෙන්න කැමති ගරු සභාපතිතුමියනි, මේ මගේ අතේ තියෙන්නේ ලැටිම හවුස් ප්‍රින්සිපල්ස්. ලැට් හවුස් නම් නෙවෙයි, ආ වැරදිට අවබෝධ කරගන්න එපා. ලැට් හවුස් ප්‍රින්සිපල්ස් නෙවෙයි, ලැටිම හවුස් ප්‍රින්සිපල්ස්. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී කුළුණු තුනේ බලය බෙදී යෑම පිළිබඳව ලැටිම හවුස් ප්‍රින්සිපල්ස්. ලැට් හවුස් කියලා වරදව තේරුම් ගන්න එපා. දැන් මේක සකස් කරන්න කවුද මැදිහත් උනේ? පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය. කවුද මේ සඳහා දායකත්වය ලබා දුන්නු ආයතන වලින් එක ආයතනයක් වෙන්නේ? පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිජ සමුළුව. මේ බලන්න, පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ කමලේෂ් ශර්ම ජුලයි මාසේ 2008 කියනවා, I pay tribute to our Commonwealth Law Association. මම ප්‍රණාමය පුද කරනවා පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයට. මේ ලැටිම හවුස් ප්‍රතිපත්ති ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන කුළුණු තුන තුළ බලය බෙදී යාමක්, සංවරණ සහ තුලන separation of powers, checks and balances ගැන මේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් මගේ මතය හැටියට 56ක් පමණ තිබෙනවා. ඒ රටවල් පිළිගන්න ප්‍රතිපත්ති. දැන් මේ ලැටිම හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒක විනාශ කරලා තියෙන්නේ. දැන් අද දවසෙත් මම මතක් කරන්න කැමති ගෝල් ලෝ ඇසෝසියේෂන් එක. මම මේක හැන්සාත් ගත කරනවා 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අද යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී කියන කාරණාව මත. ඒ නිසා ඒකට විරුද්ධ වෙනවයි කියන එක මේ ප්‍රකාශ වෙලා තිබෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඊයේ දිනේ රටත් නොමග ඇව්වා, රටේ ජනතාවත් නොමග ඇව්වා, පොදු රාජ්‍ය මණ්ඩලීය වැඩපිළිවෙල පිළිබඳව අංශු මාත්‍රික අවබෝධයක් නැහැ රජය නියෝජනය කරන සමහර ඇමතිවරුන්ට. නිකාම් බොරුවට නැගිටලා කෑකෝ ගැහුවා. නමුත් අවසානයේ අපේ ගරු චිත්‍රාල් ප්‍රනාන්දු මැතිතුමා බොහොම ලස්සනට විග්‍රහ කළා. කිව්වා මේ සභාවේ පක්ෂ විපක්ෂ බෙහෙතෙන් තොරව මන්ත්‍රීවරුනුත් සම්බන්ධ වෙනවා පොදු රාජ්‍ය මණ්ඩලීය වැඩසටහන් වලට. ඒ සම්බන්ධ වෙන වැඩසටහන් වල පොදු රාජ්‍ය මණ්ඩලීය නීති සංගමයක් ප්‍රධාන හවුල්කරුවෙක් හැටියට කටයුතු කළා. එතකොට මොකක්ද අපි මේ දකින්නේ? අපි මේ විශේෂයෙන් දකින්නේ වර්තමාන රජය එක පැත්තකින් ආර්ථිකය කුඩා කරනවා, ආර්ථිකය සංකෝචනය කරනවා, ජන ජීවිත කුඩා කරනවා. ඒක නිසා කියන්නේ රටේ ජනතාවට තනි පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්න රුපියල් 17,315ක් ඇති කියලා. ඒ විදිහට හිතන්නේ මේ ආණ්ඩුව. හැබැයි ආර්ථිකය සංකෝචනය කරනවා වගේම කුඩා කරනවා වගේම මේ රජය ප්‍රජාතන්ත්‍රවාදයක් කුඩා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩක් අහුරනවා, ප්‍රජාතන්ත්‍රවාදී අහිතියක් අහිමි කරනවා. ඒ නිසා තමයි 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමේ සභාපතිවරයා ඇවිල්ලා කොන්ද කෙලින් තියාගෙන අදහස් ඉදිරිපත් කරනකොට අධිකරණ ඇමතිවරයා ප්‍රතික්ෂේප කරන්නේ ඔහු හමුවන්න, අමාත්‍යංශයේ නිලධාරීන් ප්‍රතික්ෂේප කරන්නේ ඔහු හමුවන්න. ඒ නිසා මම කැමති ඇත්ත වශයෙන්ම මේ කොමන්වෙල්ත් ලැටිම හවුස් ප්‍රින්සිපල්ස්, ලැට් හවුස් නෙවෙයි ලැටිම හවුස්, ලැටිම හවුස් ප්‍රින්සිපල්ස් මේ පත්‍රිකාව, මේක හැන්සාත් ගත කරන්න කැමති, සභාගත කරන්න කැමති රජයේ 159 දෙනාට පොඩ්ඩක් මේවා කියවලා අවබෝධ කරගෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ඒ නීති සංගමයේ පිළිබඳව ඒ මතු කරපු වැරදි අදහස් ඉල්ලාස් කර ගැනීම වැදගත් කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.
ගරු විපක්ෂ නායකතුමා, තව විනාඩි 2ක කාලයක්
තිබෙනවා. මම පොඩ්ඩක් වෙලාව ගන්නවා ගරු මූලාසන අලුඩ මන්ත්‍රීතුමනි. ඒ වගේම ඊළඟ කාරණාව තමයි දැන් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව අද ජන සමාජයේ ලොකු කතාවක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මම මතක් කරන්න කැමතියි 22 නෙමෙයි 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරනකොට එදා අනුර කුමාර දිසානායක මැතිතුමා කරපු ප්‍රකාශය. එතුමා කියනවා මේක පාර්ලිමේන්තුවෙන් විතරක් අනුමත කරගෙන හරියන්නේ නැහැ. 20 අනුමත කරගන්නට ඕන ජනමත විචාරණයක කියලා. ඊට පසුව 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන එතුමා අමතපු රැස්වීමකදී කියනවා මේක මේ පත්තර කියන විදිහට 18ද කොහෙද වෙනවා තීන්දුව ඉක්මනට පාර්ලිමේන්තුවට දාලා මේක අනුමත කරගන්නවා කියලා. ජනමත විචාරණය ගැන මීක් සත්‍යයක් නැහැ. අපි අහන්න කැමතියි 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් තැබිය යුතුයි කියන ජනාධිපතිවරයා කොහොමද 22ට ජනාධිපතිවර සමාවෙන්න කොහොමද 22ට ජනමත විචාරණයක් අනවශ්‍යයි කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒක ගැන සඳහනක් නොකරන්නේ ඇයි? ඇයි ඒක හංගන්නේ? විපක්ෂේ ඉන්නකොට ජනමත විචාරණයක් ඕන. ආණ්ඩු පක්ෂයට ඇවිල්ලා රටේ ජනාධිපති වෙනකොට 22ට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. ඒකත් වැඩිය බරපතල කාරණාවක් තියෙනවා. එතුමාගේ කතාව තුළ එතුමා කියන්නේ මේක 18ද කොහෙද පත්තර කියනවා එනවයි කියලා තීන්දුව අපි මේක පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්න. ඒතොර එතුමා ජනමත විචාරණයක් ගැන සඳහන් නොකිරීම තුළම එතුමා කොහොමද දන්නේ මේකට අවශ්‍ය පාර්ලිමේන්තුවේ සුවිශේෂී බහුතරයක් විතරක් කියලා? කොහොමද දන්නේ? කොහොමද කියන්නේ? මොකක් හරි දිව්‍යඥානයක් තියෙනවද? කොහොම හරි දන්නවද මොකද්ද මේ එන තීන්දුව කියන එක? ඒක බරපතල කාරණාවක්. කොහොමද තීන්දුව ප්‍රකාශයට පත් කරන්නට පෙර දන්නේ මේක පාර්ලිමේන්තුවේ සුවිශේෂී බහුතරය තිබුණොත් ප්‍රමාණවත් කියන කාරණා. ඊළඟට මම මේ අවස්ථාවේ කියන්න ඕන ගරු මූලාසනාරූඪ නියෝජකාරක සභා සභාපතිතුමිය අපි කිව්වනේ ආර්ථිකයේ හකුලෝනවා ප්‍රජාතන්ත්‍රවාදයේ හකුලෝනවා මේ හැමදේම කුඩා කරනවා අයිතිවාසිකම් විනාශ කරනවා. දැන් මාධ්‍ය ශේෂ්ත්‍රයක් මර්ධනය කරන්නට දැන් මේ රජය හදනවා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකින්ගේ ආයතනයක් නිර්මාණය කරා. මේක මාධ්‍ය නිදහසට එල්ල කරන මරුපහරක්. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයක් තීන්දුව කරලා තිබෙනවා සමහර වගන්ති වලට විශේෂ බහුතරයක් අවශ්‍යයි කියලා. අපි කියන්න කැමති මේ පනත අවශ්‍යම නැහැ. මේ ගේන්න හදන්නේ නැවතත් වරක් මාධ්‍ය ශේෂ්ත්‍රයට මරුපහරක් එල්ල කරන්න, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න, 22 වෙනි සංශෝධනය ගේනවා අධිකරණයේ නිදහස විනාශ කරන්න, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න, මේ ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකින්ගේ ආයතනය පිළිබඳව අනපනත් ගේනවා මාධ්‍ය මර්ධනය කරන්න, මාධ්‍ය රජයේ ජනතා විමුක්ති පෙරමුණේ සුවච කීකරු ගෝලබාලයින් වහලුම් බවට පත් කරන්නට මේ ගෙන එන වැඩසටහන වහාම හකුලා ගන්න. මොකද ඔබ තමයි විපක්ෂයේ ඉන්නකොට එදා අපිත් සමග එකතු වෙලා මාධ්‍ය නිදහස වෙනුවෙන් ලොකුම හඬක් නැගුවේ. ඒතර විපක්ෂයේ ඉන්නකොට එක කතාවක්, ආණ්ඩු බලය ලැබුණාම තවත් කතාවක්. විපක්ෂයේ ඉන්නකොට ප්‍රජාතන්ත්‍රවාදය රජ කරවීම, ආණ්ඩු පක්ෂයට ආපු හැටියේ මාධ්‍ය මර්ධනය කිරීම. මේ මාධ්‍ය මර්ධන කරන්නට මේ දරන උත්සාහය වහාම හකුලා ගන්න. ඒ නිසා කරුණාකරලා මේ 3-2 බලය උපයෝගී කරගෙන මේ රටේ මාධ්‍ය මර්ධනය ක්‍රියාත්මක කරන්නට එන්නේ එපයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා මම හිතනවා වැදගත් කියලා අධිකරණ ඇමතිතුමා මේ සභාවට ඇවිල්ලා පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමෙන් ඇත්ත වශයෙන්ම ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්නට ඕන. ඒ සමාව ඉල්ලන්නට ඕන හේතුව තමයි එතුමා ඒ සභාපතිවරයා හමු නොවීම. අඩුම ගානේ අමාත්‍යංශයේ නිලධාරීන්ටවත් හමු වන්නට අවස්ථාවක් ලබා නොදීම තුළ පොදු රාජ්‍ය මණ්ඩලයේ මං හිතන්නේ රටවල් 56ක් පමණ තියෙනවා. ඒ රටවල් 56ම නීතිඥවරුන් එකට එකතු වෙලා හදපු ඇත්ත වශයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ ලේකම් කාර්යාලයත් එක්ක එකට වැඩ කරන ඒ ආයතනයටත් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් වලටත් ලැටිමා හවුස් ප්‍රතිපත්ති වලටත් කරපු නිග්‍රහයක් හැටියට අපි දකිනවා. ඒ නිසා අපි ඇමතිවරයාට කියන්න කැමති පාර්ලිමේන්තුවට ඇවිල්ලා අඩුම ගානේ සමාව ඉල්ලන්න බැරි නම් කනගාටු හරි ප්‍රකාශ කළා. ස්තුතියි.